Honorable Kabir Hashim, you have 15 minutes.
Thank you. Garu Niyojya Kathanayakatumani, me aanayana apanayana panat panata yatate regulasi dekak saha videsh vinimaya 2017 panata anka 12 yatate ada vipakshe adahas idiripat karanna kemathi garu amathumagen pasuwa visheshama ape videsh vinimayata aanayana apanayanayata balapa me varaye container siddhiya pilibandawa මම මේ වෙලාවේදී කතා කරන්න කැමතියි. අපි හිතනවා ඒ අවුල් ඇතිවීම, ඒ වගකීම ඇත්තටම ජනාධිපතිතුමාටයි ජනතා විමුක්ති පෙරමුණ රජයටත් පැවරෙන්න ඕනේ. මම එහෙම කියන්නේ නිකන් නෙවෙයි, තොරතුරු සහිතව, සාක්ෂි සහිතව සහ සංඛ්‍යාලේඛන සහිතව. මොකද රේගුව ගරු ඇමතුමනි work to rule කියන අකුරට වැඩ කියන වැඩසටහනේ ප්‍රශ්නය මාස ගාණක් තිබ්බා. මං හිතන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසයේ සිට මේ වර්ක් ටු රූල් කස්ටම්ස් එකේ රේගුවේ ප්‍රශ්නය තිබුණා. හැබැයි අකුරට වැඩ හේතු කියන ඒ එතෙන්ට යන්න හේතු කීපයකුත් තිබුණා. රේගුවේ වෘත්තියේ සමිති විවිධ දේවල් ගැන කිව්වා. ඒ හේතුන් ගැන මං කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක වෙලාව යනවා, ඒක වෙනත් විෂයක්. හැබැයි ඒ වර්ක් ටු රූල් ප්‍රශ්නේ තිබුණා. එතකොට අන්ද්‍ර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසේ පත් වුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ රජය නොවැම්බර් මාසේ පත් වුණා. හැබැයි ජනවාරි මාසය වෙනකොට වරාය තුල මේ කන්ටේනර් ක්‍රියාකරන එකේ අර්බුදය විශාල වශයෙන් අර්බුදයක් නිර්මාණ වුණා. ඒක හැදුනා, වැඩි වුණා. ඒක ලොකු පාඩුවක් වුණා අපේ රටට. දැන් මේ අකුරට වැඩ මේ ප්‍රශ්නය මුල් වුණේ මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ රජය තියෙන කාලෙම මේ ප්‍රශ්නය ඇති වෙලා තිබුණා. දැන් මේ රජයට ලැබී වෘත්තීය සමිති ප්‍රධාන වෘත්තීය සමිති කීපයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති රේගුව තුල තමයි මේකට මුල් වුනේ. ඇත්ත වශයෙන්ම අපේ රේගු පනත සංශෝධනය විය යුතුයි. දැන් මේ ඇමතිතුමා කියාගෙන ගියා මේ අවුරුදු 76ක මේ රට බංකලොත් කරපු හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කොච්චර වග කියන්න ඕනේද කියලා කියන්නේ නැහැ. පනත් කෙටුම්පත් වෙනස් කරන්න උත්සාහ කරනකොට නව්‍ය අලුත් පනත් අවශ්‍ය වෙනකොට ප්‍රගතිශීලි පනත් ගේන්න යනකොට ඒකට හැමදාම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඒවා අලුත් දේවල් ගේන්න දුන්නේ නැත්තේ ඒගොල්ලෝ. එතකොට මංගල සමරවීර ඇමතිවරයා යහපාලන ආණ්ඩුව කාලේ මේ රේගු පනත් කෙටුම්පත වෙනස් කරන්න නවීන කරන්න උත්සාහ කරනකොට මේ වෘත්තීය සමිති ටික තමයි ඔකට විරුද්ධ වුණේ. ජේවීපී එක තමයි ඒකටත් විරුද්ධ වුණේ. අද මේ අර්බුදය නිර්මාණය වෙන්නේ ඒ හේතු නිසා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බලයට එන්නත් මේ වෘත්තීය සමිති සමාජිකයන් කොටසක් පාවිච්චි කරා. ඔවුන්ව පාවිච්චි කරලා තමයි බලයට ආවේ. ඒ නිසා ඔවුන් එක හැප්පෙන්නත් බෑ මේ ආණ්ඩුවට. ඒ නිසා වෙන්න ඕනේ කිසිම පියවරක් ගත්තේ නැත්. ඒ නිසා වෙන්න ඕනේ ජනාධිපතිතුමා මේක දැනගෙන මේකට විසඳුමක් දුන්නේ නැත්තේ. ජනාධිපතිතුමාගේ ලේකම් ගත්තම ආචාර්ය කුමානායක, එයා රේගු විශේෂඥ, මේ විෂය හොඳටම දන්නවා. එතුමා දැනගෙන ඇති මේ ප්‍රශ්නේ නිර්මාණය වෙනකොට මේක මොකද්ද ගන්න ඕනේ පියවර කියලා. හැබැයි කිසිම දෙයක් කරේ නැහැ. එතකොට මේ රටට ඇති වෙන පාඩුව ඒ ලේකම්තුමා දැනගෙන ඇති. හැබැයි ඒකත් එයා ක්‍රියා කරේ නැහැ. ඇයි? මොකද වරාය තුල මේවා විස්තරාත්මක දැනගන්නම්. වරාය තුල 80%ක්ම ක්‍රියාකරණය ගත්තම, ඔපරේෂන්ස් ගත්තම ට්‍රාන්ස්ෂිප්මන්ට් වල තියෙන, ඒ කියන්නේ නැව් හුවමාරුව නැතන් බහුලම්බු හුවමාරුව ට්‍රාන්ස්ෂිප්මන්ට් තමයි 80%ක් තියෙන්නේ. හැබැයි එයින් වරා මේ අපේ රටට එන ආදායම එකෙන් 20%යි ඒ ප්‍රතිශතය. ඔපරේෂන්ස් වල එහෙම තියෙද්දි 20%ක් ඔපරේෂන්ස් තියෙන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ආනායන අපනායනය. හැබැයි ඒකේ ආදායම ඒකට ඒකෙන් එන ආදායම 80%ක් විතර වෙනවා. මේ ආනායන අපනායන කරුවන්ට තමයි විශාලම පාඩුව සිදු වුනේ මේ පාර මේ ප්‍රමාද වීමෙන්. මොකද එයාලගේ කන්ටේනර් එළියට ගන්න ලොකු ප්‍රමාදයක් වුණා. රේගුවේ ප්‍රධාන නිලධාරීන්ලා ප්‍රාථමික නිලධාරීන්ලා කොටස අවංකව රට වෙනුවෙන් වැඩ කරා. ඔවුන් උත්සාහ කරා මේ ප්‍රශ්නය විසඳන්න. මොකද ඔවුන් දැනගත්ත මේ රජයට කොච්චර රටට කොච්චර පාඩුවක් වෙයිද කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට අයිති වෘත්තීය සමිතියේ කණ්ඩායමක් වෘත්තීය සමිති සමාජිකයන් පිරිසක් එතන ලොකු මාෆියාවක් හදාගෙන රේගුව තුල ඒ මාෆියාව එතන ඒ වැඩේ විසඳන්න දුන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇයි මැදිහත් වුණේ නැත්තේ? ජනාධිපතිවරයා හැටියට ඔහුගේ වෘත්තීය සමිතියේ කට්ටිය නම් ඔක කතා කරලා විසඳන්න තිබ්බා. හැබැයි ඔක සිදුවනේ නැහැ. දැන් 20 24 රේගුවෙන් එකතු කරපු රේගු බද්ධ අපි දැක්කා රේගු බද්ධ ගත්තම ඩොලර් බිලියන 1500ක් 2024 එකතු කරා කියලා අපි දැක්ක පත්තරවල විශාලතම රේගු බද්ධ ආදායම කියලා. ඒකේ වෘත්තීය සමිති සමාජිකය ගොඩක් අය ඒකේ ක්‍රෙඩිට් එක ගන්න උත්සාහ කරා. හැබැයි ඇත්තටම ඒගොල්ලෝ දායක වුණා කොටසක් දායක වෙලා ඇති නැතුව නෙවෙයි. හැබැයි ඇත්ත තත්ත්වෙ මොකද්ද මේ රුපියල් බිලියන 1500ක රේගු ආදායම කොහොමද ලබා ගන්නේ? රේගු ආදායමෙන් 53%ක්ම මෙන්න මේ තියෙන්නේ රේගු වාර්තාව 2023 performance report 2024 performance report එක මේකේ විස්තර ටික තියෙනවා. හරි. මේක රේගු ආදායමෙන් 53%ක්ම එන්නේ බාණ්ඩ 50කින්. HS code 50කින් තමයි 53%ක්ම එන්නේ. HS code 3000ක් විතර තියෙනවා. හැබැයි මේ බාණ්ඩ 50කින් තමයි එන්නේ. මේ බාණ්ඩ 50කින් බහුතරයක් එන්නේ රජයට ගේන බඩු. ලොකු සමාගම් වලින් ගේන බඩු. ඒ වගේම ඒවා වංචා සිදු වෙන අර අර හොරට ගේන බඩු නෙවෙයි. මේවා කෙලින්ම ඔෆිෂල්. උදාහරණයක් ගත්තම බිලියන 1500කින් බිලියන 300ක්ම පෙට්‍රෝලියම් වලින් එන රේගු ආදායම. බිලියන 300ක්. බිලියන 150ක් ස්ටීල් වලින්. යකඩ බාණ්ඩ වලින්. ඊළඟට බිලියන 200ක් එන්නේ සිගරට් ටැක්ස් එක. ඒ කියන්නේ සිලොන් ටොබැකෝ කෝපරේෂන් එකෙන් එන ඒවා. ඊළඟට රුපියල් බිලියන 100ක් එන ඉලෙක්ට්‍රොනික. ඊට පස්සේ බිලියන 80ක් වාහන වලින්. රුපියල් බිලියන 70ක් ෆාමසියුටිකල්. මේ ඔක්කොම එකතු කරුවම 53%ක් එන්නේ කිසිම වංචාවක් නොවන අයිටම් වලින්. ඒ කියන්නේ මේ පෙනල්ටි වලින් රේගුවේ රේගු නිලධාරීලා කස්ටම්ස් එකෙන් පැනලා ඒ ගන්න පෙනල්ටි වලින් එන්නේ බිලියන 1500කින් බිලියන 96ක් පමණයි. පොඩි ප්‍රමාණයක්. ඉතාම සුළු ප්‍රමාණයක්. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ වගේ තත්ත්වයක් තියදී ඇයි ආණ්ඩුව මේ ඉන්න මාෆියාවට සුරතල් කරන්න යන්නේ? ඇයි ජේවීපී ආණ්ඩුව මේ මාෆියාවට සුරතල් කරන්න දෙන්නේ? රටට මෙච්චර පාඩුවක් ඇති කරලා මේ බාණ්ඩ 50කින් එන බහුතර ආදායමක් තියෙද්දි ඇයි මෙහෙම ආණ්ඩුව කරන්නේ? දැන් මේක මේක තමයි ප්‍රශ්නේ. මේ මාෆියාවට කටයුතු කරන්න ඉඩ දීම. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ කරු නියෝජ්‍ය කතානායකතුමනි, කන්ටේනර් ප්‍රමාද වීමෙන් ප්‍රතිඵලය තමයි ඩෙමරේජ් ගාස්තුව. එහෙම නැත්නම් නැව් තමා කුලිය වැඩි වෙලා තියෙනවා. මේ ගාස්තුව විශේෂම ආනායනකරුවන් තමයි ගෙවන්න සිද්ධ වුණේ. හැබැයි ආනායනකරුවන් ඒක ගෙවනකොට ඒ පමාකුලිය ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක පාරිභෝගිකයාට තමයි අය කරන්නේ. එතකොට මේ අපේ පෝට් එක ඇතුලේ තියෙන පර්යාන්ත ක්‍රියාකාරීන් ටර්මිනල් ඔපරේටර්ස්ලා ඉන්නේ CICT එක ගත්තම CICT ටර්මිනල් එකේ 85% අයිති චීනයට. SAGT ටර්මිනල් එක ගත්තම 85% අයිති ජෝන් කිල්ස්. හැබැයි ඒකෙන් කොටසක් අයිති විදේශ ආයෝජකයන්ට. එතකොට වෙස්ට් කන්ටේනර් ටර්මිනල් එක ගත්තම 52%ක් තියෙන අදානිට. මේ ඔක්කොම එකතු වුණාම මේ එන්න පෙනල්ටි චාර්ජස්. හරි, ඉස්සරහට මේ පෙනල්ටි චාර්ජස් යන්නේ කොහාටද? අපේ පාරිභෝගිකයන්ගෙන් අය කරලා, අපේ ආනායනකරුවන්ගෙන් අප කරලා අය කරලා මේක ඩොලර් වලින් ලාභ හැටියට පිටරට ගෙනියනවා. අපෙන් අය කරන සල්ලි. ඒතොර රටට පාඩුයි. ඒතොර මේ ඩෙමරේජ් චාර්ජස් සිදු වුණා මේ පාර බරපතල විදියට. ඒතොර මේක අපිට ලොකු පාඩුවක්. මේ අය කරන නැව් පමාකුලිය ගියේ පිටර යන්නේ පිටරටියට. ඒතොර මේක හරි ප්‍රශ්නයක්. එතකොට ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ටර්මිනල් ඩෙමරේජ් කියලා එකක් තියෙනවා. ලයින ඩෙමරේජ් කියලා තව එකක් තියෙනවා. මේක ගත්තම තවත් මේ ඩෙමරේජ් චාර්ජස් වැඩි වෙනවා. එතකොට මේ අර්බුදය මැද මම දැක්කා ජනාධිපතිතුමා යනවා වරායට. වරායට යන්නේ රේගුවේ මේ වෘත්තීය සමිති සුවදහමුවකට. එහෙම නැත්නම් සංවත්සරයකට හෝ සුවදහමුවකට. ඒ සුවදහමුවට ගිහිල්ලා ජනාධිපතිතුමා මේ වගේ අර්බුදයක් තියෙද්දි තෑගිත් බෙදනවා. ඒ අයට තෑගිත් බෙදලා එතනදී ජනාධිපතිතුමාගේ කතාවක මම දැක්කා කතා මේ ජනාධිපතිතුමා කියනවා කන්ටේනර්ස් දවල්ට නිදහස් කෙරුවට වරායෙන් ගෙනියන්නේ නැහැ. මොකද ඩ්‍රයිවර් මහත්තුරු ප්‍රමාද වෙලා එන්නේ. රෑට ගෙනියන් මේවා රෑට ගෙනියන්නේ ඇයි? ඈ, මේවා රෑට තමයි ගෙනියන්න වෙන්නේ. මොකද කන්ටේනර් යන්න තියෙන්නේ පිටකොටුවට. ඒ නිසා වරායේ විශාල තදබදයක් සිදු වෙනවා. මේක ජනාධිපතිතුමා කියන කතාව. හැබැයි ජනාධිපතිතුමා කියනවා මේ කන්ටේනර් ක්ලියර් කරුවට වරායෙන් එළියට ගෙනියන්න බෑ, පිටකොටුවට තමයි මේ කන්ටේනර් යන්නේ. ඒ නිසා තමයි තදබදය ඇති වෙන්නේ කියලා. දැන් ජනාධිපතිතුමාව කොච්චර නොමග යවලා තියෙනවද මේ වෘත්තීය සමිති? එහෙම නැත්නම් ජනාධිපතිතුමා මේක හරියට අධ්‍යයනය කරලා නැහැ. මේ කතාවෙන් අවබෝධ වෙන්නේ මෙහෙම එක්කෝ ලේකම්තුමා කස්ටම්ස් එකේ හිටපු අවුරුදු 27ක් හිටපු විශේෂඥයෙක්. එයාත් කියනවා මේ කන්ටේනර් ඔක්කොම යන්නේ කොහටද පිටකොටුවට කියලා. හැබැයි දවසකට නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතුමා මේකට සාක්ෂි දරයි කන්ටේනර් 1500ක් නිදහස් කරනවා දළ වශයෙන්. 1400 1500 අතර දවසකට කන්ටේනර් නිදහස් කරනවා. පිටකොටුවට බාන්නේ උපරීමේ ඒ කන්ටේනර් 1500කින් කන්ටේනර් 50ක් විතර. 50ක්වත් නැහැ. ඒ කියන්නේ පෙරිෂබල් අයිටම්ස් අර පළතුරු ආහාර වර්ග ඒවා විතරයි යන්නේ. පිටකොටුවේ ආනයනකරුවෙක් වුණත් එයාගේ ගෝඩවුන් එක වෙයාහවුස් එක ගබඩාව තියෙන්නේ කොළඹ වෙන වෙන තැන්වල ඔරුගොඩ වත්තේ වටේට. පිටකොටුවේ එහෙම මේ වෙයාහවුසස් නැහැ. වෙයාහවුසස් කොහෙද තියෙන්නේ? කන්ටේනර් දාන්න. ඉතින් ජනාධිපතිතුමා කියන මේ කන්ටේනර් ඔක්කොම යන්නේ පිටකොටුවට කියලා. මේ වාහන තත්ත්වයේ නිසා තමයි මේක හිර වුණේ කියලා. මේක වැරදි අවබෝධයක්. එතකොට මේ වාගේ ප්‍රශ්නයක් තියෙද්දි ජනාධිපතිතුමාගේ ලේකම් ජනාධිපතිතුමාට හරියට උපදෙස් දීලා නැහැ. එතුමාව නොමග යවලා. එතකොට බලන්න. එතකොට මේක අරගෙන මේ පිටකොටුවට යනවා කියන කතාවට කියාගෙන මේකේ ඉන්න වෝෆ් ක්ලාක්ලා ක්ලියරින් ඒජන්ට්ලාට ට්‍රාන්ස්පෝර්ට් ඒජන්ට්ලාට වාහන ඩ්‍රයිවර්ලාට ආණ්ඩුව ගහනවා. ඇත්තටම මේක හිර වුණේ ඒ නිසා නෙවෙයි. මෙතන මාෆියාවක් තියෙනවා. ඒ මාෆියාව මේක ප්‍රමාද කරනවා. තොර කස්ටම්ස් එකේ රේගුවේ හොඳ නිලධාරින්ලා ඒකේ ඉන්න කළමනාකරණය හරියට ගෙනියන්න දෙන්නේ නැහැ. එතකොට මේ ආණ්ඩුවයි ඒකට මැදි අතුනේ නැත්තේ. එතකොට මේකේ මම නම් එහෙනම් කියන්නේ එහෙනම් මම අහන්නේ ගිය දවස් හතර තුල දැන් මේ ගිය දවස් හතර තුල මේ රේගුවෙන් රැපිඩ් ක්ලියරන්ස් යුනිට් එක කියලා ප්‍රෝග්‍රෑම් එකක් දාලා කොහොමද ඔක්කොම කන්ටේනර් ටික සුද්ධ කරේ? දවස් හතරකින් ඔක්කොම සුද්ධ කරා බැක්ලොග් එක. එතකොට පිටකොටුව බ්ලොක් උනේ නැද්ද? පිටකොටුව වහලාද ඒව සුද්ධ කරේ? හෑ මේ ඔක්කොම පිටකොටුවේ යනවා නම් එහෙනම් කොහොමද සුද්ධ වුනේ? තොර මේ කතාවෙම ආණ්ඩුව කොහෙද ඉන්නේ, ආණ්ඩුවට ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියලා තාම තේරිලා නැහැ. මේවා සරල දේවල්. තොර කියනවා මේ අවුරුදු 76ක් මේ රට බංකලොත් කරේ වෙන කවුරු හරි කියලා. ආණ්ඩුවට මේ ටික කරගන්න බැරි නම් කොහෙද මෙතනින් එහාට ඉස්සරහට යන්නේ? මේ පනත් වෙනස් කරන්න දුන්නෙත් නැත්තේ මේ මාෆියාව. මේ රට හදන්න දුන්නේ නැත්තේ මේ කණ්ඩායමයි. දැන් ආණ්ඩුවත් සුරතල් කරන්නේ ඒ කණ්ඩායමයි. අපි ජනාධිපතිමාවෙන් අහන්නේ මේ හරි තීරණ ගත්තේ නැත්තම් මේකේ ඇතිවෙච්ච ඩෙමරේජ් වලින් එන පාඩුව නෙවෙයි. අපේ රටට එන නැව් කීයක් අපේ රටට එන්නේ නැතුව ගියාද? 30කට වැඩිය. ඒකට වඩා අපේ කීර්ති නාමය මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මොකද වෙනත් වරායවල් අපිත් එක්ක තරඟ කරනවා. ඒතොර ඒවට අපේ නැව් ටික අදින්න කරන්න පුළුවන් කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ඒකට ආණ්ඩුවත් ගිහිල්ලා ඒකට උදව් කරනවා. තොර මේක කොච්චර බරපතලද කියලා හිතන්න. ඒ නිසා මම අහන්න කැමතියි. I ask from the honorable minister of finance Honorable Harshana Suryaperuma to submit to Parliament. And I also asked the chairman of the Committee on Public Finance, because he is responsible to Parliament, the chairman of Committee of Public Finance, to give us, to I table these problems. One, the number of containers selected for examination by container size of 20-footer and 40-footer. What happened in these delays? Two, the capacity to examine containers at RCT, Grey Line 1 and Grey Line 2, container terminals by the container sizes. Three, to report the results of examination of the total number of containers selected for examination for the months of September, October, November, December, January using the risk management unit and the findings of examinations of nil recovery, recovery less than 50,000, rupees 50,000 to 100,000, 100,000 to 150,000 and so on, because we have a right to know. The Parliament needs to know this. Four, to table the cost of container recovery staff, cost of the CCED, Central Cargo Examination Department, for these corresponding matters. How much did it cost the CCED? Five, the demurrages paid by importers.
Honorable Kabir Hashim, you have two more minutes.
Yes. The demurrages paid by importers on same period to SAGT, CICT, JCT, UCT. We need to know the demurrages. Six, customs container examination yard charges paid by importers to RCT, Grey Line 1 and Grey Line 2 during these periods. Now, according to logistics exports, Honorable Deputy Speaker, I like to tell the Minister, the cost of delay in tackling the issue on time is estimated, the cost that the importers had to pay, etc., etc., is over 10 billion rupees or more. That is what the logistics experts say. It costs 10 billion rupees or more to the country. Enisa Janadhipathyathuma, ta api kiyanna one, me aanduwata kiyanna one, V-Mall mafiyawa kadanna fail una. Hall Mall mafiyawa kadanna fail una. ඒ වගේම අද මේ වෙනකොට පොල්තෙල් මාෆියාව කඩන්න බැරි වුණා. දැන් කස්ටම්සේ රේගුවේ කස්ටම්සේ මාෆියාව කඩන්න බැරි වුණා. පාස්පෝට් මාෆියාව කඩන්න බැරි වුණා. අද රේගුවේ මාෆියාවත් කඩන්න බැරි වෙලා තියෙනවා. ඒතොර මේකිනුත් ෆේල්. ඒ නිසා ක්ලීන් ශ්‍රී ලංකා කියන එක ඒ සංකල්පය ක්‍රියාත්මක කරනකොට පළමුවෙන්ම ක්ලීන් කරන්න ඕන ඇත්තේ මේ රටට රුපියල් ඩොලර් කෝටි ප්‍රකෝටි ගාණක් එන මේ උල්පත් වල එන ආදායම මේ උල්පත් වල තියෙන මේ හොරකම මේ මාෆියාව පළමුවෙන්ම ක්ලීන් කර යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය.